සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සම්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි
ශ්‍රද්ධාවන්ත පින්වතුනි කුලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මේන් අවුරුදු 2586 කට පෙර ඇසලකුර පසලස්වා පොහෝ දවසේදී දසදාසස්සක් කල එක හඬින් ඇසෙනසේ පවක්වා වදාළ ධම්මචක්ක පවත්තන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨේ කොයි ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්නේ යෙදුණි. ඇසලකුර පසලස්වා පොහෝ දවසේ බෞද්ධයන්ට වෙසක් පෝය මෙන්ම සාධානීය උපෝසත දවසක් සාරා සංකේයේ කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාව පුරා ලෝතුරා බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පාවෙද්දී පස්චිම දායෙහි ප්‍රතිසන්ධිග්‍රහණය කොට වදාළේ අසලකුර පසළොස්වක් බොහෝ දවසකයි. මේ තරුණ 2621කට ඉස්සෙල්ල සිද්ධියක්. එවාගේම පස්චිම භවයෙහි උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් ඊ ජීවිතයේ ගෙවා අභිනිෂ්ක්‍රමණය කොට අති උත්තම ශ්‍රේෂ්ඨ ප්‍රෞර්ජා භූමියට පැමිණවදාලේ අසලපුර පසළොස්වක් පොහෝ දවසකයි සේම ලෝතුරා බුදුබාටක් වී දෙමාසයකින් පසුව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු සර්වඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්මචක්‍රය වන ධම්මචක්ක පවත්තන සූත්‍රාන්ත දේශනයේ පවත්වා වදාළේ ඇසල කුල පසලස්වක් පොහෝ දවසකයි. ශ්‍රී සද්ධර්මයේ ලොවට උදා වුණේ එදිනයි. ආදි මහා සංඝරත්නයේ පහළ වුණේ මේ ඇසල කුල දවසේදීමයි. සාහුලබද්ද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසල කුල දවසේමයි. ශ්‍රී ලංකා දීපේහි දෙවියන් බ්‍රහ්මයන් මනුෂ්‍යයන් දොළොස් කෝටියක් රහත් ඵලයේ පිහිටුවමින් ආචාර්යමත් ප්‍රාචාර්ය සහිතව රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ තුළ ලෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදා හිඳුන ලද්දේ අතවාගේ ඇසල පොය දවසකයි. මේ විදිහේ ආචාර්යමත් සිදුවීම් තුළින් පූජනීයත්වයට පත්ව ඇසල පොය දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්ක පවත්තන සූත්‍රාන්ත දේශනයට සවන් දෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා. දැන් මේ වේලාවේ ධම්මචක්ක පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙවෙයි අපි ඉදිරිපත් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ තාම සරල ධම්මගක් ගැන හැඳින්වීමයි. සින්නතුන් අහලා තියෙනවා නේද? මහා සාගර යදුන් 84000ක් ගැඹුරයි කියලා. දැන් අද කාලේ යදුන් 84000ක් ගැඹුරු මනින්නේ සමතෙක් නැහැ. නමුත් මේක ඈත අතීතයේ තිබුණු සමතයක්. මේ මහා සාගරයේ යදුන් 84000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීමේ සිටම මේ යදුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවඥන් වහන්සේ පහාරාද සූත්‍රාන්ත දේශනාවේදී පැවැත්වුවේ. මහා සමුද්‍රය එකතැනින් ගැඹුරු නොවී අනුපිළිවෙලින් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එකතැනින්ම අරිහත්ත්වයටපත් නොවී ඉසරණේ පටන් අනුපිළිවෙලින් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, ක්‍රියා පිළිවෙත් අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා, අධිප්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානීය තරම් ගැඹුරු කෙනක් නොව එදිනෙදා ජීවිතයේ තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන තාම සරල ඇඳෙන්නීමක් මේ ධර්ම දේශනයෙන් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ තිසරණ සමාදානයේදීම බෞද්ධයා අවතීර්ණය වන්නේ, දැසගන්නේ, පියවර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං. මහණෙනි, මේවනාහි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යයි. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ කියනු ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයති ඉදං, ඒ කවරක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. යාපාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිට්ඨියයි. යාපාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි. යාථාවක නියානික කුසල යාපක් වචනේ සම්මා වාචාවයි. එවැගේම යාථාවක නියානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි. යාථාවක නියානික කුසල යහපත් ආජීවය ජීවත්වීම සම්මා ආජීවයයි. එවැගේම යාථාවක නියානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි. යාථාවක නියානික කුසල උතුම් සිහිය සම්මා සතියයි. යාථාවක නියානික කුසල යහපත් එකඟත්වය සම්මා සමාධියයි. මේ යාථාවක නියානික කුසල කියන වචන තුන බොහෝ සෙයින් අර්ථකථාවල දක්වන වචන තුනක්. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යාථාවක කියන්නේ කුමක්ද? යාථාවක කියන්නේ නිවරදි කියන තේරුමමයි. නියානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වචනයයි. එතකොට සම්මා දිට්ඨිය නම් නිවරදි වූ කුසල් වූ නිවනට පමුණුවන්නා වූ නිවන දක්වා පමුණුවන්නා වූ යහපත් දැක්ම සම්මා දිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාථාවක නියානික කුසල කියන වචනේ තුන තේරුම. යාථාවක කියන්නේ නිවරදි. අයාථාවක කියන්නේ වැරදි. නියානික කියන්නේ උද්දේයා පියවරෙන් පියවර දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සැපයට පමණක් නොව නිවන දක්වාම ගෙනියනු ලබන නිසා නියානික කියේ. කුසල කියන්නේ අයහපද්දේ නැසෙන යහපද්දේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේ ඊළඟට සම්මා කියන මේ වචනේ තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ. සම්මා කියන්නේ යාථාවක, සම්මා කියන්නේ නියානික, සම්මා කියන්නේ කුසල. ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි බොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට, දෙවියන් සෑත, මරුන් සෑත, බඹුන් සෑත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව මිනිසුන් සෑත සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමේ උතුම් වචනින් ආමන්ත්‍රණය කර ඒ ආර්ය වූ සර්වඥන් වහන්සේගේ මාර්ගයේ දැරින් ආර්ය මාර්ගය, අංගකට දැරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක තේරුම එලාගෙන බුදුවරු, පසේ බුදුවරු, රහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි අවබෝධයක් ලබාගත් බැවින්, නිවැරදි ජීවිතයක් උදාපත් කරගත් බැවින් ආර්ය කියන මේ වචنين භාවිත කරේ හඳුන්වනවා. ඒ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාද, සසෝ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යන්තා මාර්ග ප්‍රතිපත්ති ඇතුළු ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉන්නතුන් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ධාතාවේ තියෙනවානේ. කොහොම ලස්සන එහෙමනම් ඒ කියන්නේ මක්කානක්ඛං විකෝසෙත්තෝ කච්චානං චතුරෝ පදා විරාගෝසෙත්තෝ ධම්මානං විපදානං චක්කුම. මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතරින් කදා හතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපාර්තුන් අතුරින් පසස් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සීලෝම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අපි සලකා බලන්නට ඕනේ ඉසරණේ සමාදානයේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ මාර්ග සිත් සතරේ ඵල සිත් සතරේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල චිත්තයක් පාසා. ඒ කියන්නේ චේතන සමාදානයේ පතර සෑම කුසල චිත්තකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. හැබැයි තවත් දකිලිතා වැඩගත් බෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට දෙන් කරනවා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවත් තියෙනවා බෙදීම් තුනක් වේගෙ. ඒකත් කල්යතු වටාගෙන තිබීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුවයි. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආදි මාර්ගයක් තියෙනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සර්ව සංග්‍රාහක මාර්ගය කියන්නේ සෑම කුසල චිත්තයක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සෑම කුසලයක්ම කුසලයකට ඇති චෛතසික ධර්මات එක්කම මාර්ග කියන වචنين භාවිත කරමු. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පංචින් සමාදන් වුණා නේද? මේ පංචින් සමාදන් වීමට ඵලමින් සාදුකාර දුන්නා. මේ සාදුකාරය තුළ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියවනේ නමස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා. ඊළඟට පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වුණා. අපි සලකා බලමු මෙතන කියනවා පංචාංගික අෂ්ටාංගික සර්ව සංගායක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාධුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසාසිතක්ද කියලා බලන්න. ඒ කුසාසිත වශයෙන් තුනුරුවන්ගේ ගුණ සිහිත් නගාගත්ත සෝමනස්ස සාගත සිත ඥාන සම්ප්‍රයුක්ත සිතක් එතන කියනවා. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් එතන තියෙනවා. ඒ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අපි ධර්මයේ ගන්න පින්නතුන දේශයෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචෛතසිකයන් සම්බන්ධ විස්තර කොහොම කියන්න අපි කාලෙ ගන්නේ නැහැ. නමුත් මෙතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන සාධාන 19යි, 22යි, ප්‍රඥාවයි 33යි, කුසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න කැපි. මේ ධර්මතා 34 තියෙනවා මාර්ගාංග 5ක්. ඒ මොනවාද? මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34 තියෙනවානේ කුසල විතර්කය. මේක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 තියෙනවානේ වීරිය. මේකට කියනවා සම්මා වායා. මේ ධර්මතා 34 තියෙනවා එළඹ සිටි සිහිය, සාදු කියන සිහිය. ඒක සම්මා සතියයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයට පමුණවන ඒකාග්‍රතා ඥායිකේ. ඒක සම්මා සමාධියයි. එමක් නිසාද ඒ වෙලාවේ තියෙන සාධුකාර දීමේ කුසාසිතේ ඥානය වා ප්‍රඥා ඥායිකේ අමෝ ඥායිකේ ගාථාවයි නෛර්යානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේ වා ප්‍රඥාව නිවරදි. නිවරදි දිට්ඨිය එවාගෙම නෛර්යානික දිට්ඨිය එවගේම කුසල සම්මා දිට්ඨියක් මෙතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. එවගේම මෙතන තියෙන සාධුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පන තුලින් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත යඩ කරන්නේ සාධුකාර දීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා, ආලෝක වෙනවා, නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නෙක්ඛම්ම සංකල්පනාව. අනිත් කාරණයේ අපි යමක් නොහිතුවත් ඒ වෙලාවේ අපේ සිත අකුසලයේ කෙරෙන් අකුසල සිතිවිලි කෙරෙන් නික්මුණා. ඒ නිසා එතන තියෙන කල්පනාව නික්කම සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා නේද කියලා සිතේ ලොකු සංසිඳීමක් වෙනවා මෛත්‍රී කෘත්‍යයක. ඒකට අව්‍යාකාර සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියෙම කෙනෙකුගේ හිතේ නැහැ තරහ ව්‍යාපාදය අනුන් නැසන වමසන අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිතිවිලි නැ අවිහිංසා සාගර. එනිසා සම්මා සංකල්පනා යතන තියෙන්නේ. ඒ වගේම සාධුකාර දෙන්නේ එතන හිතේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා ඊර්ෂිතකින් වීර්යයක් තියෙනවා. ඒක සම්මා වායාම. එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා, උපන් කුසල වැඩිනවා. මෙන්න සම්මා වායාම. ඒ වගේ මේ වෙලාවේ මේ සාධුකාර දෙන්න දුකත් නගා ගන්නවනේ. ඒ දුකත් නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ තුනුරුවන් කෙරේ ප්‍රසාදවත් සිත. තුනුරුවන් ඉක්ුණ සිහි වෙලාවේ සාධුකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට පිළිබිලා තියෙන්නේ. ඒ වගේම එකඟත්වය එතන පිහිටා තිබෙනවා. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධුකාර තුල තියෙනවා. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ සාධුකාර තුන්නේ. එවාගෙම නමස්කාරයේ කියන වෙලාවෙත් චිත්ත නීතියක් චිත්ත වීතියක් ගානේ ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උතන ලැබෙනවා ලැබෙනවාමයි. ඊළඟට අපි චිතකන සමාදාන වෙනවා නේද? ඒ චිතකන සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් වචනයක් පාසාම අපේ సంతාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාති කාතා වේදමණී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව පිහිටවා ගන්නකොට මාර්ගාංග 6ක් පහළ වෙනවා. ඒ මොනවද මාර්ගාංග 6? අර වගේම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතකින් සමාදන් වුණේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා තියෙනවනේ 34ක්. එතන කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකීම තුන් දෙයක්. දෙක බුදුපසේ බුදුමහරහතුන් වහන්සේට ඇති ගුණයක්. මමත් ඒක පිළිතනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියන කුසල විතර්කය. ඒක නෙක්ඛම්ම සංකල්පනාටත් වැදෙනවා. අව්‍යාකාද සංකල්පනාටත් වැදෙනවා. අවිහිංසා සංකල්පනාටත් වැදෙනවා. එනිසා සම්මා සංකල්පනා එතන තියෙනවා. ඊළඟට එතන තේනවා නේද? විරති සම්මා කම්මන්තය. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක්නේ ප්‍රාණඝාතය. අනුන්ට උපදෙස් කියලා කිව්වත්, අනුන්ට විධාන කළ කිව්වත් ඒක කාය කර්මයකයි අයිති. එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා, පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්තය. ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බාටපත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6ක් අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අභින්නා දාන වේදමණී ශික්ෂාපදයන් සමාදි කියන කොටත් එකෙන්දෙත් අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීස මිත්‍යාචාර වේදමණී ශික්ෂාපදයන් සමාදියාම එකෙන්දෙත් මාර්ගාංග 6ක්ම පහළ වුණා. ඒ තුනේදිම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩිපුර ලැබෙන්නේ. යන්න අනිත් පහත් එක්ක. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාක් දුචරිතයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේදමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේදමණී කියන වාක් දුචරිතයෙන් වැළකෙනකොටම විසුනා වාචා වේදමණී, පරුසා වාචා වේදමණී, සම්පක්ඛලාප වේදමණී හතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාදේ සන්තානේ වාචී දුක්කාරිත විරතේ නම් වූ විරතේ සම්මා වාචාව පහළ වෙනවා. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනා, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් එතන පහළ වුණා. ඒ වගේම සුරාමේදී මජ්ජ සමාදට්ඨාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයත් එක්කයි පිරෙන්නේ. දැන් මෙතනින් පාදා ගන්න පුළුවන් වුණ අර ඉස්තරමේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ. මේ වගේම අපි සංඝරත්නයේ දුතු විට ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසක පීඨය වඳිනවා. මේ පසක පීඨය වඳින කොටත් මාර්ගාංග 6ක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 6ම පහළ වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යම් යම් කුසලයක් කරනවා නම් ඉතාම සරල, ඉතාම කෙටි වේලාවක, ඉතාම කුඩා කුසලයක් කළතත් අපේ సంతානේ බහලවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවාට කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න කියන එක අපට බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍ය ගත වෙලා එක්තැන් වෙලා දස සීලය සමාදන් වෙලා එම නැත්තම් පැවිදි වෙලා එම නැත්තම් දුතාංගධාරී වෙලා මේ විදිහට සොහොම් පිට්ටනියකට වෙලා ගහක් මුලට වෙලා කමනක් වද දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත් වා නේතේනම් ගිහි බෞද්ධයන්ට එදිනෙදා සමාගයේ සෑම කටයුතුකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තනුව කටයුතු කර ගැනීමටයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එක තැනින් ගැඹුරු වී නැත අඟලෙන් දියතෙන් පෙයෙනින් බඹයෙන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මහා මේරු පර්වත සමීපේ නැවත යතුන් 80,000 ගැඹුරයි. අද දවසක් පා මහා මේරු පර්වතයේ සියසින් දුටු විද්‍යාත්මයක් නැහැ. නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභීනුත් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයට යාගන්න බැරි නිසායි මනගන්න බැරිව තියෙන්නේ. එසේ නමුත් 84,000ක් වදුන් තරම් ජමුර ඇති මහා සාගරයට බැසගන්නේ අඟලෙන් පටන් ගෙන. ඒ වාගේ ඉසරණයෙන් පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධිය, පසේ බෝධිය, ලෝතර සම්බෝධිය දක්වාම ජමුරට ගමන් කරයි. ඒ ගම්මීර ධර්මයේ සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ හදාරන්නට උණු කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් ගැතිලා බොහොම ලස්සන මල් පිපලා තියෙනවා. ඒ ලස්සන මල් පිපලා තියෙනකොට අයෝනිසෝ මනසිකාරින් ඉන්න තැනැත්තා හිතන්නේ අපි ලස්සන මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. එයාගේ එතනැත්තාගේ තොට මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි වයි පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එම නැත්තා යෝනිසෝ මනසිකාරය එමත් නැත්තන් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්වනක පාට හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලොවට අක්‍රගන්නේ වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ගාට අතදික් කෙරේ නැ, මල් නෙළුවේ නැ, ගාවටදීම තමන්ගේ සිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා මේවා කියලා සිතින් ආවර්ජන කළා. එනේ මාර්යස්ථාන කුමාරි අපි මාර්ග යනකොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යම් තැන්වල සරසලා පුරන් වල බොහොම ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. ඒ හරි ලස්සනයි නිකන් හිතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකේටම ආලෝකයේ දුන්න ඉලෝකදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. එනිම ආර්යෂ්ටයක මාර්ගය. මේ වගේ හැම විටම අපට ඇහැට දකින්න තියෙන, කනට ඇහෙන, ආග්‍රාණය කෙරෙන, රසවතෙන් දැනෙන, ස්පර්ශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. භික්ෂුන් වහන්සේලා හරියම ප්‍රබෝධමත්. උන්වහන්සේලාගේ මුණ දකින්නට හරියම ප්‍රියම් කරයි. ප්‍රසන්නයි. කොයි ලාවක දුක්නු සුමෝණක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුන් වහන්සේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. පියවර නගන්නේ, වචනයක් කතා කරන්නේ, සිතිවිල්ලක් හිතන්නේ, යමක් දිහා බලන්නේ, යමක් දිහා අහන්නේ, යම් කිසියක් කරන්නේ වෙන කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි නැහැ. ඒක තීත්‍ය ගමනියෝ මග්ග. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීති මාර්ග ගමන. ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. තියෙන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. තියෙන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. තියෙන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. තියෙන පරිදේව හැඳීම් පැලපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ. තියෙන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ. මානසික දුම්නස පවා යටපත් වෙනවා. රාගයක් නැහැ. තියෙන රාගයක් යටපත් වෙනවා. දේශයක් නැහැ. තියෙන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ. තියෙන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ. තියෙන මාන්නය යටපත් වෙනවා. දික්කයක් වෛර දැකීමක් නැහැ. ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ. හැමිටම අනුන්ගේ සම්පත්තියට මෝදණී වෙනවා. මේ විදිහට පවතින්න පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කණුව පිළිපදිනවා කියන එක සරුවක් යන වාසේ පාදා වදා. ලෝකයේ ඉන්න මිනිස්යන් එක්කාසු කරලා සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත්‍යයට කොච්චරවත් ලෞකික සම්පත් තියෙන්න පුළුවන්. ඒ ලෞකික සම්පත් වලින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංක්ලේශයි. ඒ කියන්නේ කිලිති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම නිර්ආමිසයි. බෞද්ධයන් නිතරම සලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තීති ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට තීත් දේශනාවක් කරන වෙලාවේ, නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ, ධර්ම දේශනාවකට සවන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා බලවත් ප්‍රසාදය. කුසල චිත්ත තේලියක් පහළ වෙනවා. ඔහුගේ සිතේ පහළවන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න පිණිකුත් තියෙනවනම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ග කුසලයේ හේතුවෙන් ඕගේ පිනමත් වෙලා රෝගාබාධ ඇති වෙන්නේ හේතු අකුසල යටපත් වෙලා ඒක නැත්තා සූපත් භාවයටපත් වෙනවා.
මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියන සිත සාන්තිය අසීමිතයි. එවාගෙම භයටපත් වූ කෙනෙක් භයටපත් වූ තැනැත්තාට ධර්මානුශාසනාවක් කරන විට, පිළිත් දේශනාවක් කරන විට, බෝධි පූජාදියක් කරන විට, ආසින්සනයක් කරන විට ඕගේ සිතේ ප්‍රසාද මූලක කුසල්සිත පහළ වෙනවා. ඒ කුසල්සිතේ ඇති වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕගේ සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම භයකත ගැනීමෙන් දුර වෙලා තුනන් වෙලා බොහෝම නිර්භීත, බොහොම ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ ඕනෑම අසහනකාරී කෙනෙකුට සහනශීලී බවක් ඇති කරගන්න ඒකාන මාර්ගය වෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට 16 කටයුතු පුරුදු කර ගැනීම. එසා බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ, යථායස දෙකේ, නින්දා ප්‍රශංසා දෙකේ, සැප දුක් දෙකේදී කම්පාන වන සිතක් ඇති කරගන්ට නම් උදේ අවදිව තැන්පටන් නින්ද තැනතුරු මම අද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කරන්නේ මේ කියලා අදිෂ්ඨාන කරගෙන ඊට අනුව පිළිවෙත් පිළිමයි. උදේ පාන්දර අපි අවදි වෙන වෙලාවේදී ඒ අවදි වීම සමගම අපි ගන්නවා බුදු ගුණය. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතින් කියාගෙන නම් තියෙන. මේ අවදි වෙනකොට අපේ සිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මුලින් සඳහන් කළානේ ඒ පිපිසෝ ගාථාව නෙමෙයි නමස්කාර පාඨේ පවා සිහි කරන වෙලාවේදී අපේ සිතේ පහළ වුණේ සෝමනස්ස සාගත කුසලසිත පරම්පරාව. ඒ කුසලසිත පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවදි වෙන්නේ. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි, දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි, සංඝ ගුණයක් හෝ ආවර්ජනා කරමි, මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි, එනත් යම් කිසි බුදු බණ කඩයක් හරි සිතට නගාගෙන දක්මගෙනවා, මුණ සෝදනවා, මුණ පිහදානවා, ඇඳුම් ඇද ගන්නවා, එම නැත්තම් වතුර ස්නානය කරනවා, එම නැත්තම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා, අනුභව කරනවා, මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහේ යහපත් දෙයක් සිත සිතා ඒ සනුරූපව කටයුතු කරන්න. යටත් පිරිසේ මේ හිතන්න පුළුවන් බුදු ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ සූපත් වෙත්වා, බුදු ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන් මටත් අන් අයටත් නිරෝගී සැප ලැබේවා, බුදු ගුණ අනන්තයි, අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වෝ කායික මානසික සුවයෙන් සූපත් වෙත්වා. ඕනතරම් දේවල් හිතන්න පුළුවන්. ඒ හැම හිතිල්ලක් පාසාම පහළ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ උතුම් ප්‍රතිපත්ති මාර්ගයේ කොයි. අපි සලකා බලමු මෛත්‍රී සිතක් පහළ කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ දිවසේ ජීවත් වෙන දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන්ද, දූ දරුවන්ට, සේවක සේවිකාදීන්ට අපි අවශ්‍යම සැමදා මෙත් වඩන්නට ඕනේ. ඒ මෙත් වැඩීමේදී ගොඩක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න තින්න තුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මිත් කරගෙන එක එක කෙනා වෙත මිත් සිත යවන්නට පුළුවන්. ඒ මිත් සිත යැවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක තියෙන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ. සුවපත් වීම කියන එක රහත් බව, අසේ බුදු බව, ලෝතුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. එතකොට එදිනෙදා ජීවිතයේ තවස්ස සැපය හා කායික මානසික සැපය, එවාගෙම ඥාන සුවයක්, සමාපත්‍ති සුවයක්, විපස්සනා සුවයක්, මාර්ගඵල සුවයක්, නිවන් සුවයක් සියල්ලම සම්බන්ධවයි සුවපත් වේවා කියන මේ උතුම් වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ සුවපත් වේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥානය සම්මාදිට්ඨියයි. ඒ සම්බන්ධව යොදන උත්සාහ විතර්කය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යෙදෙන සිහිය සම්මා සතියයි. ඒ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. මෙතන දැන් කියෝනේ නැහැනේ වැඩි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්නට ඕනේ. දැන් අපි කුසල් සිතකින් ඉන්නවා. යටත් පිරිසෙන්
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කතරණ සමාදම් වීමත් උසාසිතින් ඉදීමක්නේ. අපි දැන් කතරණ සමාදම් වෙනවා පමණක් නෙමෙයි, ඉසරණේ අනුස්සති භාවනාවක් කරගන්න ඕනේ. උදේ හවස කතරණ සමාදම් වෙනවා, පන්සිල් සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයයි. ඊළඟට ඒක අනුස්සති කරන්නට ඕනේ. එනම් උදේ පටන් නිදට යනතුරු දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිත හිතයි. දන් සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ආදි වශයෙන් ඉස්තරණේ හා ශික්ෂාපද හිතින් කියව කේවා දවස කියනවා. දාසයම කටුත්තක්ම කරනකොට මේ හිතින් කියවන. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සතියේ සීලයක්. සීලානුස්සතියයි. ඉස්තරණේ ආවර්ජනා කිරීම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අනුස්සතියක්. ශික්ෂාපද ආවර්ජනා කිරීම සීලානුස්සතියක්. ඉතින් එයින් අපේ සන්තාන තුළ අර සිටිවිල්ලක් සිටිවිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. එයින් අපට අපේ සන්තාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ සන්තානේ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඔකට කියන්නේ හෝදාන ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨිය තියෙන්නේ දසන ලක්ෂණය. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිද්ධාන ලක්ෂණය. සම්මා සම්මන්ත්‍රයේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණය. සම්මා ආජීවයේ තියෙන්නේ ගෝධාන ලක්ෂණය. සම්මා වායාමයේ තියෙන්නේ පක්ඛාන ලක්ෂණය. සම්මා සතියේ තියෙන්නේ උපත්ථාන ලක්ෂණය. සම්මා සමාධියේ තියෙන්නේ අවික්කේප ලක්ෂණය. මේක තෝරලා බලන්න ඕනේ. සම්මා දිට්ඨි කියන එකේ කියවන්නේ දස්සන ලක්ෂණය කියලා. දස්සන කියන්නේ දැකීම. දැන් වාහනයක් හදවල යෙදුණු තුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්රේ ඉදිරියම යන්නේ ආලෝකයේනි, ලයිට්ලි. ඒකෙන් තමයි පාර දකින්නේ. පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන්. ඒ වාගේ අපේ ආගමික කටයුතු, එම නැත්නම් අපේ දෛනික කටයුතු නිවැරදිව ඉරිතුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මා දිට්ඨිය නිසායි. නිසා හැම දෙයක් ගැනම නිවැරදි දැකීම ලැබෙන බැවින් සම්මා දිට්ඨිය තියෙන්නේ දසන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න එක නැගිට්ටවනවා. නැගිට්ටවනකොටම සමහර තමම නැගිටිනවානේ. තමාගේ ඔරලෝසුවේ සීනුව වැඩිමින් නැගිටිනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ගෙඩි අහන්න යනකොට නැගිටිනවා. තමාට කුකුලන්නකොට නැගිටිනවා. ඒ හැමතැනකදීම නැගිටීමක් වෙන තියෙනවා. නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා. ඒ වගේම මේ විචාරකේවා සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංගට. ඒ කියන්නේ එකින් එකට අපේ කුසල සිතේ නම්වන්නේ මේ සම්මා සංකල්පනාව. මෙහෙම කරන්න අන දෙන්න වගේ ස්වභාවය. ඒකට කියනවා අභිනිරෝපණ ලක්ෂණය. ඊළඟ සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිත්‍රාණ ලක්ෂණය. සම්මා පරිත්‍රාණය කියන්නේ පුද්ගලයන් එක්කාසු කරන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ ශාලා පුරාම ඉන්නැත්තෝ එක්තරා සමාධියකට පත්වලානේ සිටින්නේ. ඒ සමාධියකට පත් වීම තමයි පරිත්‍රාණ. සමහර විට දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනතාවා රැස් වෙනවා. ඒ මොකද ඒ වචනේ තියෙන සම්මා පරිත්‍රාණ. පුද්ගලයන් එක්කාසු කරන. ලෝකුණා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදහසක් සක්කන පිරිස එක්කාසු වෙනවානේ. ඒ සම්මා පරිත්‍රාණ. සම්මා වාචාවෙන් කරන්නේ පුද්ගලයන් එක්කාසු කරන, හිත එක්කාසු කරනවා, අදහස් එක්කාසු කරනවා, සිතිවිලි සමාධි බවට පමුණුවනවා. ඒක සම්මා වාචාවේ තියෙන පරිත්‍රාණ ලක්ෂණය. බොරුවක් නැති, හේලමක් නැති, නපුරු වචනයක් නැති, කිස් වචනයක් නැති යහපත් වචන වල සත්‍ය ඒකයි. සම්මා කම්මන්තයේ තියෙන සම්මා සමුත්ථාපන ලක්ෂණි. දැන් අපි නමස්කාර කරන්න ඉස්සෙල්ලා දෝත් නගා ගන්නවනේ. ඉස්සෙල්ලා දෝත තිබුණේ පාතේලාගෙන. දෝත නැංගුවේ අන්න සම්මා කම්මන්තයේ. සම්මා කම්මන්තෙන් අපේ දෝත නැගී සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිටවන්නේ සම්මා කම්මන්තේනි. ඊළඟ සම්මා ආජීවයෙන් කෙරෙන ගෝධාන ලක්ෂණි. ගෝධාන කියන්නේ පිරිසුදු බව. අපි හැම වෙලාවෙම පිරිසුදු බව සොයනවා සම්මා ආජීවය නිසා. කැටයකට සොයනවා. මේක සුදුසුයි, මේක නසුදුසුයි කියලා සොයනවා. මේක වරදයි, මේක නිවැරදයි කියලා සොයනවා. ඒ නිසා අපි නිතරම පිරිසුදු බවකට පත් වෙන්නේ සම්මා ආජීවයෙන් බැවින් ඒකට කියනවා බෝධාර ලක්ෂණී කියලා. ඒවා තේරුම් ගන්න වටිනවා. සම්මා වායාමී කියන්නේ පග්ගාර ලක්ෂණී. කෙනෙක් පසුබට වෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරවනවානේ. ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබට වෙන්න යන සිත් නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමී කියන පග්ගාර ලක්ෂණයයි. සවාතදීන කුකුදීන ඊළඟ සම්මා සතියේදී උපස්ථාන ලක්ෂණියයි පෙන්වලා දෙනවා. බුදු ගුණ, දාම් ගුණ, සංඝ ගුණ පෙන්වන්නේ, උසාව කරන්න පෙන්වන්නේ, වටා දෙන්නේ. එළද සිටින්නේ මේ සම්මා සතියයි. හරියට දුක් පාළියක වාග්. සම්මා සමාධියෙන් කෙරෙන්නේ අවික්කේප ලක්ෂණ. ඒ කියන්නේ හිත විසිරෙන්න දෙන්නේ නැහැ. එක්පාත්මිකතාවයක්, එකඟත්වයක් ඇති කරනවා සම්මා සතිය. මෙන්න මේක නිසා මේකෙන මාර්ගාංග තුලින් අපේ ජීවිතයට විශාල අර්ථයක් සැලසෙනවා. ඒ අපට ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි. ඒ වගේම බොහොම ප්‍රීති ගමනීය ප්‍රීති ගමන. මේක නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් අද දවසේ අපි සලක බලමු මහා පින්කම් පෙළ සිද්ධ වුණ මේ ඇසලපුර පසලස්වක් බොහෝ දවස. මේ ඇසලපුර පසලස්වක් බොහෝ දවසේදී බුදුගුණ අපි ආවර්ජනා කළා. බොහෝ යතසෙන් දසසිල්ලාදී සමාදන් වරපිද ධර්ම ශ්‍රවණය කරන බෝධි පූජාදී පවත් වෙනවා අනේක දාගමික පින්කම්වල යෙදෙන ඒ හැම වෙලාවම අපේ సంతානේ පවතින්නේ මෙන්න මේ කියන මාර්ගාංග වැඩෙන කුසල චිත්‍රීති පරම්පරාවන්. එනිසා ලෝතුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට බුද ශාසනයේ පිළිවෙත්ම අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ අදිෂ්ඨානයේ තුලින් අද මේ ඇසල පොය දවස අපට උදා වුණේ ලෝතුරා සරුවක්යන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් දේශනා කළේ ඒ අනුත්තර සද්ධර්ම දේශනාවෙන් අවුරුදු 2586කට පස්සේ තමයි අද මේ ඇසල පොය අපට උදාපත් වුණේ. මේ වාගේ ඇසල පොයවල් 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දිනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝාෂ ලැබේවා. ඒ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි පැයක් පාසා විනාඩියක් තත්පරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර සියලු අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට උපනිශ්‍රේ වෙන මේ අතිශ්‍රේෂ්ඨ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය, බලය, ධෛර්යය, වීරිය, ආරක්ෂාව, ආශිර්වාදය, සතිය, සමාධිය, ඥානය තන්නේ චිත්තේ වීරිය වීමසාවද තව තවත් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරා ගන්න. අද මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් වූ කුසලානුසංස බලයෙන් දවසින් දාස පුර ප්‍රසසලක් මින් කින්වත් සෑම දිනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් මෙලව ආරෝග්‍ය සම්පත් ලබා සාම්ප්‍රදායික ස්වර්ග සංඛාද සම්පත් මුදුන් පමුණුවාගෙන දෙලව ජාගෙන සපිරිවැරින් පැතු බෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී ආශිර්වාද කරා.